SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
වන මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙත් උදා වුණා. නොවැම්බර් මාසේ පළවෙනි සිකුරාදා ලෝවටා විශේෂාංගය ගෙන එන්න අපේ මේ සූදානම. ලෝකයේ වටේ ගිහිල්ලා ගෙවි යන සතියේ උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලාගෙන එන මිනිත්තු කිහිපය SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගය. අපි සුපුරුදු හිතවතාව මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් සුබදසනක් අමල්.
අයිබෝන් මදුර.
හොඳයි අමල්, අපි ඇමරිකාවෙන් අද කතාව පටන් ගමු. පෙරේදා දවසේදී අපිට වාර්තා වුණා තවත් කනගාටුදායක පුවතක්. තවත් ත්‍රස්ත ප්‍රහාරයක්, ත්‍රස්ත වාහන ප්‍රහාරයක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට එල්ල වුණා. පදික වේදිකාවක් මතට යූත් වර්ගයේ ට්‍රක් රථයකින් වේගෙන් ධාවනය කරලා මේ සිද්ධියෙන් 8 දිනක් මරුමුවට පත් වෙලා 12කට අධික පිරිසක් තුවාල ලැබුවා කියලා තමයි අපිට වාර්තා වුණේ. අපි කැමති යමල් අද වන විට මේ වන විට වාර්තා වෙන අලුත්ම තොරතුරු දැනගන්න.
මොදුර මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේකට සම්බන්ධ පුද්ගලයා උස්බෙක් ජාතික සේෆුලෝ සයිපොබ් කියන අවුරුදු 29ක මේ පුද්ගලයා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔහු ඇත්තට බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම වලට එක්තරා විදිහකට පිළිතුරු දීමක් ලබා දුන්නා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳ සවිස්තරව අපිට දැනගන්න නැති වුණත් ඔහු මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සතුටටපත් වෙච්ච බව, ඒකම ඔහු අන්තර්ජාලය තුරින් ලබාගත්තු IS සංවිධානයේ මග පෙන්වීම යටතේ මේ ප්‍රහාරය එල්ල කර බවත් ප්‍රකාශ කළයි කියලා අපිට වාර්තා වෙනවා. ඒ එක්කම ඔහු කනගාටු වන අය කියලා තියෙනවා. මීට වඩා පිරිසක් මේ ප්‍රහාරයෙන් මරා දාන්නට බැරි වෙච්ච එක සම්බන්ධයෙන් මෙතන 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා 12ක් අධික පිරිසක් පරපතල තුවාල ලැබුවයි කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් 4 දෙනෙක් විතර අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවයි කියලත් වාර්තා වෙනවා. මේ පුද්ගලයා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඒක ගැන සතුටු වෙනවා මිසක්ක ඒ ගැන කිසිම විදිහකින් තමන් කනස්සල්ලට පත් වෙන බවක් හෝ ඒ ගැන කනගාටුවට පත්වන බවක් දැනගන්නේ නැහැ. ඇත්තටම මේ IS සංවිධානය වෙනුවෙන් මේ මේ ක්‍රියාව කළා කියන එක තමයි දැනට සොයාගෙන තියෙන්නේ. ඔහුගේ තව ළඟම ඥාතියෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන ඔහු සමග මේ ප්‍රහාරයට කවුල් වනට ඇටේ කියන ඒ සැකය මත.
ඔව්, දැන් මේ වාහන ප්‍රහාරයත් එක්කම විශේෂයෙන්ම මේ උස්පකිස්තාන් ජාතිකය 2010 වසරේදී තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ඔය ග්‍රීන් කාඩ් ලොටරි මතතම මේ ඩයිවර්සිටි ලොතරැයි ක්‍රමය මගින් ඇමරිකාවට වීසා ලබාගෙන. ඒ නිසාම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වියරු හැටලා තියෙනවා මේ ඩයිවර්සිටි ලොටරි ක්‍රමය මතතම මේ ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය මගින් ඇමරිකාවට වීසා ලබා දීම අහෝසි කරලා මේ ලකුණු ක්‍රමයක් මත පදනම් වෙච්ච සංක්‍රමණික වැඩසටහනක් දියත් කරන්නට කියලා කොංග්‍රස් සභාවට එහෙම නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අමල්, මේ කාරණාවේ පසුබිම් කතාව මොකද්ද?
ඔව්, ඇත්තට මදුර මේ ප්‍රහාරයත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා ඔහු මේ ඇමරිකාවට පැමිණෙන පුද්ගලයන් එහෙම නැත්නම් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට ලොකු උත්සාහයක් අරගෙන තිබුණා. මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්න උත්සාහ කළා මේ පුද්ගල මේ උස්බෙක් ජාතිකයා ඔබ කිව්වා වගේම 2010 ඇමරිකාවට ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට අර ග්‍රීන් කාඩ් ලොතරැයියේ ජයග්‍රහණය කරලා ඒ පැමිණියාට පස්සේ ඔහුගේ පවුලේ ඥාතීන් තව 23 දෙනෙක් ඇමරිකාවට ඔහු ගෙන්වා ගත්තයි කියලත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී යෝජනා කරන්නේ මේ විදිහට ඇමරිකාවට අලුතෙන් පුරවැසියන් ලබා ගැනීමේදී සංක්‍රමණිකයන් රට තුළට ගෙන්වා ගැනීමේදී මේ ඩයිවර්සිටි වීසා ක්‍රමය එහෙම නැත්නම් මේ ග්‍රීන් කාඩ් ලොතරැයිය තහනම් කරන්න ඔහු මේ වෙනකොටත් ඒ යෝජනාව සෙනෙට් සභාවටයි ඒ මන්ත්‍රණ සභාව දෙකටම මේ වෙනකොට ඔහු ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. ඊට අමතරව තමන්ගේ ඥාතීන් ඇමරිකාවට ගෙන්වා ගැනීමට දැනට තියෙන ඉඩකඩ වළක්වාලීමටත් ඔහු උත්සාහයක් ගන්නවා. ඔහු කියනවා මේ චේන් මයිග්‍රේෂන් එහෙම නැත්නම් පවුලේ එක් පුද්ගලෙක් ආවන් පස්සේ පවුලේ අනෙකුත් ඥාතීන්ට ඉඩ පැමිණෙන්නට ඉඩ ලබා දෙන ඒ නීති ප්‍රතිපාදන ඒවා ඉවත් කරන්න කියලා ඔහු යෝජනා කරනවා. ඉතින් මෙතනදී ඔහු මීට කලින් යෝජනා කරලා තිබුණා ඇමරිකාවත් දැනට ඔස්ට්‍රේලියාව සහ කැනඩාව කියන රටවල් වල පාවිච්චි කරන සංක්‍රමණිකයන් රට තුළට ගෙන්වා ගැනීමේදී භාවිතා කරන ඒ ලකුණු ලබා දීමේ මතනේ පොයින්ට් ක්‍රමය පාවිච්චි කරන්නට කියලා. ඉතින් එවැනි දෙයක් කිරීමට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රහාරය උපයෝගී කරගන්නවා ඔහුගේ ඒ දේශපාලන න්‍යායපත්‍රය සරණාගත අතර මතන විදේශිකයන් සංක්‍රමණිකයන් හැටියට තම රටට පැමිණීම වැළැක්වීම සඳහා අඩු කිරීම සඳහා ඔහු මේ අවස්ථාවක් කරගෙන තියෙනවා ඒ ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට.
අමල් දැන් තවත් මතයක් ඉදිරිපත් වෙනවා නේද රිපබ්ලිකන් පක්ෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මතයට විරුද්ධව විශේෂයෙන්ම මේ වැනි ත්‍රස්තවාදී ක්‍රියා විශේෂයෙන්ම සිදුවන්නේ නැත්නම් ඒ ඔවුන්ගේ මනස හැඩගැහෙන්නේ ඇමරිකාවට පිටින් එන උදවියට වඩා ඇමරිකාවේ ඇතුලේ තියෙන පරිසරය මත කියලා.
ඔව් මේකත් ඇත්තටම මේ දේශපාලනයේ වශයෙන් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ඇත්තටම බෙදීමක් සිද්ධ වුණා ඔහු මේ ප්‍රහාරයත් සමග කරපු ඒ ප්‍රකාශයත් එක්කලා. රිපබ්ලිකන් පක්ෂයේ අයම ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරන්න ගත්තා ඔබ මේ විදිහට මේ ත්‍රස්ත ප්‍රහාරය තමන්ගේ දේශපාලන වාසියට ප්‍රයෝජනයට ගැනීම ඒක මේ අවස්ථාවේදී උචිත දෙයක් නෙවෙයි කියලා. මොකද මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් උත්සාහ කරන්නේ පිටරටවලදීන විශේෂයෙන් ඉස්ලාමීය සම්ප්‍රදායක් තියෙන පුද්ගලයන් ඇමරිකාවට එම වැළැක්වීමට. නමුත් මෙතනදී රිපබ්ලිකන් පක්ෂය අයම පෙන්වා දෙන්නේ මේ උස්පෙක් ජාතික අවුරුදු 29 තරුණයා ඔහු ඇත්තටම IS සංවිධානයේ ක්‍රියාකාරියෙක් හැටියට මේ විදිහට බ්‍රේන් වොෂ් කරන්නේ නැත්නම් IS සංවිධානයේ ප්‍රතිපත්ති වලට ඔහු අනුකූල ආකාරයේ දක්වන්නේ ඇමරිකාවට ආවට පස්සේ. මොකද උස්බෙකිස්තානයේ කියන රටේ මතුර ඒ රටේ ජනතාවට ආගමික නිදහසක් හරියට ලබා දීලා නැහැ. ඒ එක්කම උස්බෙකිස්තානයේ මේ අනිකුත් රටවල වගේ බොහොම ලේසියෙන් මහජනතාවට අන්තර්ජාලයට පිවිසෙන්නේ පහසුකම් නැහැ. ඉතින් ඔහු උස්බෙකිස්තානයේ ඉන්නකොට IS සංවිධානයේ ඒ ප්‍රචාරක කටයුතු වලට ඔහු ඒවට සම්බන්ධ වෙන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඇමරිකාවට ආවට පස්සේ තමයි ඔහු මේ විදිහට ඉස්ලාම් අන්තවාදියෙක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන් පෙන්වා දීලා තියෙන්නේ මේ විදිහට රටට ඇතුල් වෙන අය වැළක්වන්න එකට වඩා රට තුල ඉඳගෙන මේ විදිහට අන්තවාදයට ගොදුරු වෙන පිරිස සම්බන්ධයෙන් තමයි ඇමරිකාවේ බලධාරීන් මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ කියලා කියන්නේ.
අපි නිව්යෝර්ක් ප්‍රහාරයෙන් පසුවත් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. ඔබ දන්නවා විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තව තවත් කතාබහ නැත්නම් තව තවත් කතන්දර තාමත් එළියට එන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ රුසියාව කොහොමද මැදිහත් වුණේ, රුසියාව මැදිහත් වුණාද, හිලරි ක්ලින්ටන් ඇත්තටම පරාජයට පත් වුණාද කියන කාරණා, මේ කාරණාව ගැන සොයන්න ස්වාධීන විමර්ශනයක් දියත් කෙරුණා. එතනදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේදී සහය දක්වපු ප්‍රධානීන් තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන නීතිමය පියවර ගත්තා කියලා අපිට වාර්තා වුණා. අමල් මේ කාරණාවේ අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්න කැමතියි.
ඔව් මෙතන අපි දන්නවා මොකද මීට කලින් මේ ස්වාධීන පරීක්ෂණයක් ඇමරිකාවේ ආරම්භ කරලා මේක ඇත්තටම නීතිපතිවරයා විසින් ආරම්භ කරපු ස්වාධීන පරීක්ෂණයක් රොබර්ට් මුලර් කියලා. ඔහුගේ වගකීම තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කාලයේදී ඔහුගේ ඒ මැතිවරණ කටයුතු වලට සහභාගී වෙච්ච අය රුසියාවත් සමග යම් කිසි සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇමරිකාව අස්ථාවර කිරීමට හෝ ඇමරිකාවේ ඒ ඡන්ද ක්‍රියාදාමයට බලපෑමක් කිරීමට කටයුතු කළාද නැද්ද කියන කාරණාව සොයන්නට. ඒ ආරම්භ කරපු පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට බොහොම කිට්ටුවෙන් සමීපව කටයුතු කරපු පුද්ගලයන් තුන්දෙනෙක් සම්බන්ධයෙන් මේ නීතිමය පියවර අරගෙන තියෙන්නේ. මේකේ දෙදෙනෙක් ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් මීට කලින් වතාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා හැටියට, එහෙම නැත්නම් සභාපති හැටියට කටයුතු කරපු පෝල් මැනෆට් කියන පුද්ගලයා.
ඇත්තට මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප්ට විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උපදේශකෙක් හැටියට කටයුතු කරපු ජෝර්ජ් පපඩොපලොස් කියන පුද්ගලයාත් ඔහුටත් මේ විදිහටම ඇමරිකාවට විරුද්ධව රුසියාවත් සමග ගනුදෙනු කළා කියන චෝදනාව එල්ල වුණා. මෙතනදී ඔහු ඒ වරද පිළි අරගත්තා. ඉතින් ඒ වරද පිළිගැනීම නිසා ඔහුට ඇත්තටම මේ අවස්ථාවේදී ඒ දඬුවම් නියම කිරීම සිද්ධ නොවුනත් අනාගතයේදී යථා කාලයේදී ඒ කටයුතු සිදු කිරීමට නියමිතයි. ඒකත් එක්කම මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ ඡන්දක්‍රිය ව්‍යාපාරයේ හිටපු ප්‍රබලෙක් මේ විදිහට වරද පිළිගැනීම ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනාගතයේදී දෝෂාභියෝගයක් ගෙනීමේ ඒ අවධානමටත් දැන් ඔහු ලක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක රොබර්ට් මුල පටන් ගත්තු ඒ ක්‍රියාදාමය දැන් ඇත්තටම තීරණාත්මක තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මාසයක් විතර වගේ කාලයකදී ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා මේ විදිහට පුද්ගලයන් තුන්දෙනෙකුට විරුද්ධව නඩු දාලා එක් පුද්ගලයෙක් මේ වරද පිළි අරගෙන අනිත් දෙපළ, ඒ කියන්නේ පෝල් මැනෆට් කියන ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයේ සභාපති හැටියට හිටපු පුද්ගලයාත් තව අනිත් පුද්ගලයාත් මේ වෙනකොට විශාල අපමත ඔවුන් නිදහස් කළා තියෙනවා. නමුත් ඒ නිදහස් කළාට ඔවුන්ව නිවාස අඩස්සියේ පවත්වන්නට කියලා තමයි උසාවිය තීන්දු කළා තියෙන්නේ. ඉතින් මේ මේ පරීක්ෂණේ තව දුරටත් යන බවයි අපිට පේන්නේ. දැනට තියෙන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් කියා සිටිනවා ඔහු ඇත්තටම රුසියාවත් සමග හිලරි ක්ලින්ටන්ට විරුද්ධව, එහෙම නැත්නම් හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරය අඩපණ කරන්නට කටයුතු කළේ නෑ පමණක් නෙවෙයි, ඇමරිකාවේ ඒ සමස්ත ඡන්ද ක්‍රියාවලියටම කිසිම බලපෑමක් කළේ නැහැයි කියන ස්ථාවරයේ තවමත් ඉන්නවා. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා. දැනට චෝදනා ලැබපු මේ තුන්දෙනාම ඔවුන්ට ඒ චෝදනා එල්ලවලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක එකතු වෙන්නට කලින් අවස්ථාවකදී ඔහු රුසියාවත් ඒ වගේම රුසියාවත් එක්ක ගනුදෙනු යුක්‍රේනියත් හරහා කරද්දී ඇති උනාය කියන අක්‍රමිකතා මිසක්ක මේක ඍජුවම ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ නැහැයි කියන ඒ තමන්ගේ නිදහසට කරුණක් හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේක ඇමරිකාවේ ඒ පහුගිය කාලේ ඇතිවෙමින් ආපු ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඇතිවෙච්ච ඒ පරීක්ෂණවල දැනට තියෙන අපිට උච්චතම අවස්ථාව හැටියට දකින්න පුළුවන් මදුර.
මුදාව බරන්දි සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගයේ සමගින් අපි කතාබහ කරමින් පසුවන්නේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග ගෙවි යන සතියේ උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව ලෝකය තුල සිද්ධ වෙච්ච. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කැටලෝනියාව පිළිබඳව. අපි කැටලෝනියාව සහ ස්පාඤ්ඤ අතර මේ දේශපාලන අර්බුදයේ ස්වාධීනත්වය පිළිබඳව ඒ අර්බුදය පිළිබඳව දිගින් දිගටම ලෝවට විශේෂාංගෙන් කතාබහ කරමින් පසුව අද වන විට තත්ත්වය අමල් කොහොමද වාර්තා වෙන්නේ?
මෙතන මදුර කැටලෝනියාවේ ඒ ප්‍රාන්ත රජය ඔවුන්ගේ පාර්ලිමේන්තුව හරහා වෙනම රාජ්‍යයක් හැටියට ඒ ප්‍රකාශයට පත් කිරීමත් සමගම මේ වෙනකොට ඒ රජයේ කැටලෝනියාවේ ඒ පිටපු බලධාරීන් මේ වෙනකොට රට හැර ගිහිල්ලා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග ස්පාඤ්ඤයේ බලධාරීන් විසින් නිකුත් කරලා තියෙනවා. ඒකම ස්පාඤ්ඤයේ මහා ආණ්ඩුවේ බලය දැන් කැටලෝනියාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම විශාල ව්‍යවස්ථාමය අර්බුදයකට කැටලෝනියාව මේ වෙනකොට පිවිසිලා තියෙනවා. මොකද පවතින රජය අත්හිටවල ඒ වෙනුවට කෙලින්ම ඍජු මහා ආණ්ඩුවේ පාලන බලය ඇති කරලා ඒ එක්කම රටේ ස්වාධීන රටක් හැටියට කැටලෝනියාව ප්‍රකාශයට පත් කරපු ඒ නායකයන්ට විරුද්ධව මේ වෙනකොට උසාවියේ නඩු ගොනු කරලා තියෙනවා. නමුත් හිටපු ජනාධිපති චාල්ස් පුජිමොන් මේ වෙනකොට ඔහු ඇත්තටම කැටලෝනියාවෙන් පලා ගොසින් බෙල්ජියමේ රැකවරණය ලබා ගත්තයි කියලා වාර්තා වෙනවා. ඒතර ඔහු බෙල්ජියමේ දේශපාලන රැකවරණය නෙමෙයි ලබාගෙන තියෙන්නේ. නමුත් ඔහු බෙල්ජියමේ මේ වෙනකොට ඔහු සැඟවී සිටිනවා. එහෙම නැත්නම් නැවත කැටලෝනියාවට යන්න අදහසක් නැහැ කියන ප්‍රකාශ මාධ්‍යයට කරලා තියෙනවා. නමුත් ස්පාඤ්ඤ බලධාරීන් බලාපොරොත්තු වෙනවා බෙල්ජියමේ සහාය ඇතිව පුජිමොන්ට් නැවතත් ස්පාඤ්ඤයට ගෙන්වා ගැනීමට. මොකද ඔහුට මේ වෙනකොට රාජද්‍රෝහි මත දේශද්‍රෝහි කටයුත්තක් කළා කියන ඒ චෝදනාව එල්ල කරලා ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන්න දැන් කටයුතු කරලා තියෙනවා. නමුත් කැටලෝනියාවේ ඒ ප්‍රධාන මධ්‍යම රජයේ බලය ප්‍රකාශයට පත් කිරීමත් එක්කලා දැඩි නොසන්සුන්තාවක් ඇති වෙලා තියෙනවා. මොකද කැටලෝනියාවේ බහුතරයක් කැමැත්ත දක්වලා තිබුණ වෙනම රාජ්‍යයක් හැටියට ඔවුන් සිටිය යුතුයි කියලා. ඉතින් මේ වෙනකොට ඒ අර්බුදයේ විසඳීමට අසමත් වෙලා තියෙනවා. යුරෝපයේ අලුත් දේශපාලන අර්බුදයක් මේ නිසා දැන් උද්ගත වෙලා තියෙනවා.
යුරෝපය ගැන කතාබහ කරමින් පසුවේදී අපි අද දවසේදී ලෝවට විශේෂංගේ කතාබහ අවසන් කරන්න යුරෝපයෙන්මයි අපි යනවා අවසාන වශයෙන් බ්‍රිතාන්‍යට. බ්‍රිතාන්‍යයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා නීතිමය පියවර අරගත්තට පස්සේ ඔහු දුරෙන් අස්සුනා කියලා අපිට වාර්තා වෙන ප්‍රවෘත්තියක්. අමල් මේ කාරණා පිළිබඳව පැහැදිලි කළොත්?
ඔව් මදුර, ඇත්තටම මේ මයිකල් සැලන් කියන හිටපු ආරක්ෂක ඇමතිවරයා ඔහු ඉල්ලා අස්වනට හේතු වුණේ ඔහුටත් ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තව කිහිප දෙනෙකුටත් විරුද්ධව මේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමත් සමගයි. මෙතන මේ අවස්ථාවේදී මේ ආරක්ෂක ලේකම්වරයා ඔහු ඉල්ලා අස්වෙන්නේ, ඔහු කියා සිටින්නේ ඔහුට මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙන ප්‍රසිද්ධ ඉදිරිපත් කළා තියෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒ එක්කම ඔහු කියා තියෙනවා මීට අවුරුදු ගානකට කලින්, ඒ කියන්නේ අවුරුදු 14කට විතර කලින්, අවුරුදු 14කට 15කට විතර කලින් ඔහු පුවත්පත් වාර්තාකරණය කරන ඒ කාන්තාවකගේ ධනිස්ස අතින් ස්පර්ශ කළා තියෙනවා. ඒක නොසුදුසු දෙයක් හැටියට ඔහු අද විශ්වාස කරනවා. ඒ නිසාවෙන් ඔහු මේ විදිහට තමන්ගේ දූරෙන් ඉල්ලා අස්වන. මොකද බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් හැටියට ඇතටම මුළු ත්‍රිවිධ හමුදාවම ඔහුගේ යටතේ තියෙන අවස්ථාවක ඔහු ඒ ත්‍රිවිධ හමුදාවට ලබා දෙන්නට ඕන ඒ හොඳ ආදර්ශයක් ලබා දෙන්නට ඕන නිසා මේ විදියට තමන්ට චෝදනාවක් එල්ල වෙන අවස්ථාවේදී මේ දැනට එල්ල වෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළත් ඔහු කියනවා දශක එකහමාරකට කලින් ඔහු අතින් යම් කිසි වැරදි සිද්ධ වෙන්නට ඇති. ඒ නිසා ඒවායේ වගකීම බාර අරගෙන ඔහු මේ විදියට දූරෙන් ඉවත් වෙනවයි කියලා. මීට අමතරව අපිට දැනගන්න තියෙන විදිහට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටත් මේ විදිහටම චෝදනා දැන් එල්ල වෙලා තියෙනවා. තෙරේසා මේ අගමැතිවරිය ඇයත් බොහොම දැඩි ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ විදිහට ලිංගික අපයෝජන පිළිබඳ ඒ චෝදනා තියෙන අයට ඇත්තට ඔවුන් ඒ තමන්ගේ තනතුරු වලින් අස්විය යුතුයි කියන ඉඟිය දෙන අතරතුරේම මින් ඉදිරියට දේශපාලඥයින් මීට වඩා උසස් ආදර්ශයක් ජනතාවට ලබා දෙන්න ඕනේ කියන කාරණාවත් ඇය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසු AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා සමග ගෙවි යන සතියේ ලෝකයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව අපි ලබන සතියේ සිකුරාදා නැවතත් ලෝට අවශේෂංගෙන් හමුවෙමු. අමල්, ඔබට සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.